අපි අද පස්ස සම්මුඛයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විස්තර කරගන්න බලමු. මේක ප්‍රශ්නයක් තියෙනවා. එක සංතානයක ක්‍රෝධය මෛත්‍රිය හටගැනෙන විට සිදුවන්නේ කෘත්‍ය දෙකක්. මේ ඇති කරන්නේ කවුද කියලා මේක ප්‍රශ්නයක් තියෙනවා. මේක විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන එකක්. ලෞකික නුවණකට නැනම් ලෞකිකත්වයට ගෝචර වෙන දෙයක් තමයි මම යනවා, මම එනවා, මම කරනවා, මම කියනවා, මම මේ දේ ලබනවා ආදී වශයෙන් මම විදිනවා මේ අදහස්. මම කියන එකක් මූලික කරගෙන තමයි ලෝකසත්‍යය නිගමනය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක තමයි මෙතෙක් කාලය සතර ගානේ අනන්ත සතරේ ආපු කාලේ ඉඳලා සත්‍යයමයි මම කියන සංඥාව ඉඳලා මම කියන දෘෂ්ටිය ඉඳලා තමයි හැමදේම තේරුම් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. හේතුඵල න්‍යායක් වශයෙන් වෙලා තියෙන මේ ධර්මයේ තේරුම් ගන්න තාක්කන් මේකෙන් මිදෙන්න බෑ. ඒක හොඳට ගැඹුරට තේරුම් ගන්න ඕන කාරණා. මට ක්‍රෝධය ඇති වෙනවා. මෛත්‍රිය මගේ හිතේ ඇති වෙනවා. මේ ආදි වශයෙන් අදහස් ගත්තාම ඒ මම කවුද? ක්‍රෝධය ඇති කරන මම කවුද? මෛත්‍රිය ඇති කරගන්න මම කවුද? නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද? මේ කාරණා දෙකක් තියෙනවා. මම කරනවා මගේ වැඩක් කියලා ගත්තහම මේක සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. මේක හොඳින් තෝරාගන්න ඕන කාරණා. ලෝක සම්මතයේ කතා කරන්නේ සම්මතයේ ඉක්මවනකව කතා කරන ක්‍රම එකක්. දෘෂ්ටියෙන් නිතර කතා කරන ක්‍රම එකක්. යථාර්ථයේ තේරුම් ගත්තහම මම කියන එක ලෝක සම්මත කතාවක් නෙවෙයි. සත්‍ය වශයෙන් පුද්ගලත්වයෙන් පෙන්වන්න හේතුඵල ධර්ම හැරෙන්න වෙනමමක් නෑ කියලා තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තේරුම් ගත කතා කරන වෙන භාෂාවක් අමතක ඒ ඇත නෑ. ලෝක සම්මතයේ කතා කරන එක මම කියලා කතා කරනවා, මම කියලා කතා කරනවා, මම කරනවා, මම කියනවා ආදි වශයෙන් කියනවා. නමුත් යථාර්ථය තුල දැනගත්ත කෙනා එහෙම සංඥා දෘෂ්ටියකින් අරගන්නේ නෑ. යථාභූතය ලැබුණා නම් ධර්මයේ පිළිබඳ දහම් දැකීම පහළුණා නම් පළමු දෘෂ්ටිය නැති වෙලා යනවා. දෘෂ්ටි විපාකය ඇති නැති වෙයි. හැබැයි සංඥා විපර්යාසයේ නැති වෙලා නැති වෙන්න පුළුවන්. චිත්ත විපර්යාසයේ සංඥා විපර්යාසයේ කියලා මෙහෙම තියෙන දෘෂ්ටි විපර්යාසයේ. ඔය ආදි වශයෙන් තීරණ වෙනස් විපර්යාසෝ තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. ඇත්ත ඇටි ආකාරයෙන් දකින්න නැතුවහම විපෘති අර්ථයකින් යදහස ගන්න. ඒතකොට තමයි දෘෂ්ටි විපර්යාසය ඇති වෙන්නේ. ඇත්ත ඇටි ආකාරයෙන් දැකලා වාගේ දෘෂ්ටිය බිඳිලා යනවා. හැබැයි සංඥා විපර්යාසයේ තියෙනවා. තව එහාට යන්න ඕනේ ඒවා විදිහට. සෝවාන් ඵලයට පත් වෙන දෘෂ්ටි විපර්යාසයයි නැති වෙන්නේ. මම කියලා කතා කරාට මේ හේතුඵල ධර්මයක් හැරෙන්න වෙන දෙයක් නැහැ කියන දෘෂ්ටියෙන් තිබෙන විපර්යාසයේ එහෙම එකක් නෙවෙයි මම කියලා කෙනෙක් ඉන්නවා කියන විදිහට දෘෂ්ටිය නැති වෙලා යනවා. හැබැයි මම යන සංඥාව නැති වෙන්නේ නැහැ. සැපෙහි දුකයි කියන නැ දුකෙහි සැපයි කියන මේ සංඥාවේ ඉන්නේ නෑ මුලදී. එයා ඒතර දුකෙහි දුකයි කියන විභාගය ආදයක් එනවා. ඒක එයා ඇවිල්ලා තවම ගාක් එහාට යනකොට මුලින්ම නැති වෙන දෘෂ්ටි විභාගය ආදයක්. නැන්නයි වැරදි ආකල්පයක් මේ කියන්නේ මම කියලා හිතන්නේ මේ වචනේ කතා කළාද? ඒක මායා දර්ශනය පමණයි කියලා ධර්මානුකූලව දකිමු. ඒ දැක්කහම වෘත්තිය විදිලා යනවා. හැබැයි සංඥාව තියෙනවා. මම යන සංඥාව අත්හැරෙන්නේ නැහැ. තවම ගාක් එහා දැනෙන්නේ උලයි. ඒ தත්ත්වයන් අත්හැරලා අරියත් පල් දැනෙන්න තමයි ජීව විපර්යාසයන්ගේ සුද්ධ වෙන්නේ. මේ ක්‍රෝධය හටගන්නකොට ක්‍රෝධයට ඇති හේතුව නිසා ක්‍රෝධය හටගන්නවා. හේතු වලේ ඉච්චරයි. ක්‍රෝධය හට ගැනීමට යම් හේතුවක් ඇද්ද? ඒ හේතුව නිසා ක්‍රෝධය ගොඩ නැගෙයි. ඒ හේතු යම් දැනක නැත්නම් ඒ ගොඩ නැගෙන්නේ. මෛත්‍රිය හට ගැනීමට හේතු යම් දැනක ඇද්ද? ඒ හේතුවෙන් මෛත්‍රිය ගොඩ නැගෙයි. මේක මම කියලා ගන්න ඕ අනිකෙක් කරනවා කියන උදේ දෘෂ්ටි. මම කරනවා කියන සාස්වත දෘෂ්ටි. ඒක දෘෂ්ටි දෙකේ වැදගත්. ක්‍රෝධේ මාතු ගහක ගන්නවා නෙන ක්‍රෝධේ වෙන කෙනෙක් කරනවා කියන මේ දෙකම ගන්නවා. ඔය අර්ථ දෙකේ වැදගත්. ඔබ හරියට යඳුරු දැනත් තෝරා ගන්න ඕනේ. ක්‍රෝධයට හේතුකාරක ඇති නිසා ක්‍රෝධය නැගෙන. ඒකට හේතු වෙන ද්වේෂ මූලයක් තියෙනවා. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කියන පව් හට ගැනීමට, පාප අදහසක් හට ගැනීමට හේතු වෙන මූල තුනක් තියෙනවා. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන. ලෝභයේ හේතු වෙන්නා වූ අනුසේ ධර්ම තියෙනවා. ඒ කියන්නේ ලෝභයේ හේතු වාරක ලෝභයේ තිබෙන්නා වූ අවද දැකලා, එහි ආදීනව දැකලා, ඒකෙන් මනස මිදිලා ගිහිල්ලා යන්න නම් විද්‍යාව පහළ වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු කරලා නිකම්ම ඒකට හේතුවක් තියෙනවා. ඒ යථාර්ථයේ වෙන්නේ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දෙනි ලබාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒක නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මා ධර්ම ප්‍රතිපත්තිය වෙන්නේ මෙන්න මෙහෙම කරනකොට ඇත්ත ඇති ආකාරයේ වැඩෙන්න පටන් ගන්නවා. ක්‍රෝධයේ යථාස්වභාවය වැඩෙන්න පටන් ගන්නවා. ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ යථාස්වභාවය වැඩෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන භයානකත්වයේ, ඒකේ තිබෙන නොවැදගත්කම දකින්න පටන් ගන්නකොට ධර්මානුකූලව දැකලා සත්‍ය ධර්මයෙන් ප්‍රවණය කරා නම් අනුසේ ධර්මයේ කියන ඒකේ මූලයක් සමග හිඳිරය. යම් හිතක ලෝභ මූලයේ විද්‍යාවෙන් හිඳෙව්වා. හිඳිලා ගියා. අවිද්‍යාව දුරු වුණා. අවිද්‍යාව හේතු කොටගෙන හටගත්ත ද්වේෂ මූලිකව හටගත්තා වූ අනිත්‍ය ආරම්භයක් වෙනකොට ඒකේ ගැටෙන ස්වභාවය නැති වෙලා යනවා. එනනම් මේ කවුරුක් කරන දෙයක්වත් මම කරන දෙයක්වත් කියන වදනේ ගන්න නැතුව හේතු ඇති තැන ඵලය හට ගන්නවා. හේතු නිරෝධයේ ඵල නිරෝධන අපි මේ ධර්මයේ තුලින් තෝරා ගන්නවා. ඒතර මම කරනවා අනිකෙක් කරනවා කියන මේ වදන දෙකම එතන සම්බන්ධ නැහැ. හේතුව නිසාම ඇගෙනවා හේතු නිරෝධයේ ඵල නිරෝධය. එනක් එතකොට ක්‍රෝධය කියන්නේ ද්වේෂ මූලයේ මුල් කරගෙන අනිත්‍ය ආරම්භණක් ආපුහම නුනුවණින් මෙනෙහි කරලා නුවණින් නෙමෙයි අන්නේ අවිද්‍යාවට අනුකූලව ගත මෙනෙහි කිරීමෙන් ඒකේ නැගෙන ප්‍රතිඵලය තමයි ක්‍රෝධ හිත. මේ කවුරුවක් කරන දෙයක් නෙමෙයි. උපනිෂ්‍රේ දෙන්න පුළුවන් විවිධාකාර. හැබැයි මූල ධර්මයේ තිබුණොත් තමයි ඔක්කොම අතු වෙලා ඉන්නේ. යම් තැනක පෙට්‍රල් තියෙනවා. භූමි තෙල් තියෙනවා. මොනවාරි ගෑස්ෝ ගිනි ගන්න දෙයක් තියෙනවා. ගිනි ගන්න දේ තිබුණාද ගින්දර නැහැ ඉතින්. හැබැයි ගිනි පුරුකක් හරි බාහිරින් එක දැම්මහම උපරිතය කරගෙන ඒ ඉන්ධන ගිනි ගන්න. විශාල ගින්නක් හටගන්න. ඒ ගින්න හටගත්තේ පෙරට ගිනි අරගත්ත නිසා ගිනි හටගත්තා නිසා පෙර ගින්න නිපදෙව්වත් නෙමෙයි. පෙට්‍රල් හෝ ඩීසල් හෝ නැහ ඒක ගින්න නිපදෙව්වත් නෙමෙයි. ගිනි හට ගැනීමට හේතුකාරකයක් තිබුණා. ඒකේ ගිනියාව ගිනි ගන්න එකයි ඒකේ ලක්ෂණය. ඒක තමයි ඒකේ අනුසය. ඒකේ තියෙන ලක්ෂණ ස්වභාවය. ඒ ස්වභාවය ඇති නිසා ඒකට ගිනි පුල්ට ආකාරකයක් ලැබුණා. ඒක උපනිසරය කරගන්න. ඒකේ තිබුණ හැඟවිලා තිබිච්ච ගති ලක්ෂණය වතු වෙයි. ගිනි ගන්න ගති ලක්ෂණය වතුලා ගිනි ගන්න. ඒතර ගින්දරක් දකින්න පුළුවන්. තෙරට හිතගුත් නැහැ. ගැටවල වලට හිතක් තිබුණේ නැහැ. නමුත් හේතුවක් එතන තිබුණා. ගිනි ගැනීමට හේතුවක් තිබෙන නිසා උපනිශ්‍රේ ලැබුණාම ගිනි ගත්තා. අන්න ඒකට අවශ්‍ය දේවල්. වාතයත් ඒකට අවශ්‍යයි. වාතයත් ලැබුණා නම් අවශ්‍ය කෙන ගිනි පුරුටත් ඒකට ලැබුණා නම් උපනිශ්‍රේ ලැබුණා. ඒතර අභ්‍යන්තරයේ තිබුණ ස්වභාවය විද්‍යාමාන වුණා. ගින්න මතු වුණා දෙන්නේ මේ වගේ ද්වේෂ සහගත ස්වභාවයේ අන්තිම වශයෙන් තියෙන හිතාර ගැටලුවා. දැන් මේක තිබෙනවා විනිබුදු තමයි බාහිරින් දෙන අනිත්‍ය ආරම්භ. ඒකට අවශ්‍ය කරන විවිධාකාර ප්‍රත්‍යයන් එකතු වුණාට පස්සේ ඒක ප්‍රතිඵලයක් වශයෙන් පැටර්න් ගිනි ගත්තා වගේ අර අභ්‍යන්තරයේ හේතුව මතු වෙලා ඇවිදින්නවා. සංගවුණු ද්වේෂයේ පිළිබඳ අනුසය මතු වෙලා ඇවිදින්නවා. පරිඋත්ථාන ක්ලේශයපාවට පත් වෙලා දේශාහගත හිතක් හටගන්න. ඉතින් ඒක සමංගලා කියනවත් අනුංගලා කියනවත් දෙකක් නෑ. තාත්තේ හේතුඵලයි. ඒ වගේ මෛත්‍රී සහගත හිතක් හදගැනීමේ ඊට වඩා වෙනස් පැත්තක් බලපාන. ධර්මානුකූලව දෙහිකිරීමෙන් ද්වේෂයේ ආදීනව දැකලා මෛත්‍රියේ ආනිසංස දැකලා ධර්මානුකූලව දෙහිකරනකොට අර අනුසේ විදිලා කිල්ල ඇතුලේ ඵලයක් හදගන්නවා. ඒක යටපත් කළා. එවෙන්න හාමුලි සමුච්චේද ප්‍රහාණය වෙලා. ඒ අනුසේ යටපත් වෙලා කියන සාමුලින් ප්‍රහාණය වුණා නම් ආයි ලේදී මොන විදිය කිව්වත් මොන ආරගුණක් ආවත් මතුවෙන්න එකක් නැහැ. වතුර තියෙනවා. ඔකට ගිනි පුරුක නැමේ ඉන්ද්‍ර පොල්ලුල පතු කළ ඇව්වා. ඒක නිමිල යනවා මිස වතුර ගිනි ගන්නේ නැහැ. මොකද වතුරේ ස්වභාවයක් තියෙනවා. ගිනි ගන්න ස්වභාවය ඒ අභ්‍යන්තරේ නැහැ. එන හිත තුළ තිබෙන්නා වූ ස්වභාවයක් වෙනස් කරන්න පුළුවන් අවිද්‍යාව දුරු කරගන්න. විද්‍යාව පහළ කරගන්න. මේක විශේෂ දෙයක්. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. යම් කිසි ගිනි ගැනීමට හේතු නැති ලොකු ආධාරකයකින් බාහිරින් අර පැටර්න් ටික දාලා ඉතින් ලෝහ වතුරක් වහගෙන දාලා හොඳට මූලිය තද කරලා වහන. ඇතුළේ වාතය යන්නේ නැහැ. ගිනි ගැනීමට ගිනි ඇතුළේ වෙන්නේ නැති විදියට. ගිනි ගැනීමේ ස්වභාවය ඇතුළේ තියෙන පැටර්න් වල තියෙනවා. දැන් ඔකට ගිනි ගුලක් පත්තු කරලා ලං කළා. ඒ හේතුවෙන් ගිනි ගන්නේ නැහැ. එක්තරා වැස්මක් වලින් මේ ගිනි ගැනීමේ ශක්තිය යටපත් කරනවා. අන්න ඒ වගේ මෙත්තා සහගත හිතක් අරගෙන වදිනවා. අනුසේ විදල යන සත්‍ය ධර්මය හම්බ වුණේ නැහැ. අන්නේ යෝගීන්වා. එයයි ලෞකික වශයෙන් තිබෙන ආදීනවයක් දැකලා ඒ වගේම ගැඹුරටම ආදීනව දකින්න නැතුව එක්තරා මට්ටමකින් මේ දේශයේ ආදීනව දකින්න. තරහ අසුහා ගැටෙන්න උනහම ඒ හේතුව කපා කොටා ගන්න වෙනවා. බැන ගන්න වෙනවා. ගහ මරා ගන්නවා. මේක මහා කඩදරය. මෙහා දෙවිතේ මහා බයන්නක හොඳ නැති දෙයක් කියලා. ඒක අයින් කරන්න ඕනේ කියලා ඔය විදියට ලෞකික නුවණකින් දකින්න. මිත්‍යාලනික හොඳයි. ලෝකයාට යහපතක්. තමන්ටත් යහපතක්. අනුන්ටත් හොඳක් වෙන එක. ඒ ආදි වශයෙන් ඒක ආනි සත්‍යයක් දැකලා. ඒ මාධ්‍ය ඔයාලට පටන් ගන්න. අන්න එතකොට අනුසේ ධර්මයක් වශයෙන් අභ්‍යන්තරයේ තිබිච්ච එක යම් කිසි පටලයකින් වහල දැම්මා වගේ යටපත් කරලා දාන ඔබ සදාංග ප්‍රහාණය කියලා. නැ විස්කම්බර ප්‍රහාණය. ওই දෙකෙන් වහල දැම්මාට පස්සේ අර වැස්ම තියෙන සාකල් ඒක අර අභ්‍යන්තරයේ අද වෙලා ඉන්නේ නැහැ. කොයි මොහොතක හරි ඒ තිබිච්ච වැස්ම ඉවත් වෙලා ගිය මොහොතක් වෙනවත් අර යටපත් වෙලා තිබිච්ච ක්‍රේදේ මතුවේ. ඒක තමයි ලෞකික යටපත් කිරීම වල හැටි. ආගියේ දේශේ ලෞකිකව යටපත් කරන කොට බුද්ධ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච බුද්ධ ශ්‍රාවක පරම්පරාවට සත්‍ය ධර්මයේ ලැබුණාට පස්සේ සමුච්ඡේද අප්‍රහාණය කරනවා සහමලින්ම බිද යනවා අනුසේ පිළිදී. අන්න ඒක හක් වෙලා ගියා නම් ඊට පස්සේ මොන විදියෙන්වත් ඒක ගිනි ගන්නෑ හරියට පැටරල් වතුර වුණා වගේ වැඩ. එතන මෙහෙද වෙන්නේ. ඉන්දර තියෙන ශක්තිය නැති ඒලාගේ ජලයක් වුණා වගේ. ඒ ජලය වුණාට පස්සේ ජලය ගිනි ගන්න නැතුව වගේ තමයි ඒ හිතේ ස්වභාවය. අභ්‍යන්තරේ අනුසේ නැති නිසා. මෙන්න මේ වගේ යකිසි ක්‍රෝධය හරි මෛත්‍රිය හරි හද ගැනීමට හේතුකාරක. ওই දෙයාකාරයේ මතුවේ. ලෞකික වශයෙන් යටපත් කරලා සත්‍යාවෝදී නිසා ලෝකෝත්තර වශයෙන් සාහමලි බිදහැරලා හරි අන්නේ අනුසේ ධර්මත් එක්ක බිඳ ගියා නම් කවදාවත් ඒක මතු කරන්න බැහැ. ලෝභයේ දේහයේ අභ්‍යන්තරේ අනුසේ වශයෙන් නැත්නම් ලෝභයේ හේතුකාරක වෙන ආහාර ප්‍රස්තාවට හේතුකාරක වෙන කෙබඳු අරමුණක් ඇහැට කනට නාසයේ දිවට කායට අරමුණ විලා ගෝචරලා ආවා. ඒ හේතුව නිසා ඒ බඳු හිතක් හදගන්නේ නැහැ. ඒක කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මම එහෙම කළා කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ හටගන්නේ නැද්ද? මොකද ඒකට හේතු නැති නිසා. හේතු තිබුණා ඵලයක් හටගන්නවා, හේතු නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ. ඔතන ඉඳලා ඒක ප්‍රශ්නේ විසඳ ගන්න. මම කරනවා මම කියන අදහස ගත්තොත් ඒක සිද්ධියකට වැටෙනවා. ඒක තමයි සාහස දෘෂ්ටියට වැටෙනවා. ඒක අනික්යෙන් කරනවා කියලා ගත්තොත් ඒක උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. මේ දෘෂ්ටියකින් යථාර්ථය දකින්න බැහැ. ඒකයි මේක කරන්නේ කවුද කියලා හෙව්වොත් එහෙම ඔය අන්ත දෙකෙන් තමයි උත්තර දෙන්නේ. ඒක මම කරගන්නවා, ඒ වෙන අනික් එක කරනවා. මේ දෙකම ප්‍රශ්නෙට අදාළ පිළිතුර ගන්න කරුනේ. ක්‍රෝධයේ හේතු ඇත්තා ක්‍රෝධය ගොඩ නැගෙන්නේ. ක්‍රෝධයේ හේතු නැත්තා ක්‍රෝධය ගොඩ නැගෙන්නේ නැහැ. මෛත්‍රියේ හේතු ඇති වෙච්ච දන මෛත්‍රිය ගොඩ නැගෙන්නේ. මෛත්‍රියේ හේතු නැති දන මෛත්‍රිය ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට මේක තමයි අනුකීර දෙක ගන්න නැතුවයි මේක. එතකොට තමයි අපි දකින්නේ ක්‍රෝධයේ හේතුව මොකක්ද? උද්ගලත්වයක් හෝ ආගමික සම්බන්ධ නොකර ගන්නකොට යථාර්ථයක් දැක්ක හැටි. එහෙනම් ක්‍රෝධය නැති කරන්න පුළුවන්. මොකක් නිසාද? හේතු වැඩි තැනයි ඵලය හටගන්නේ. හේතු නිරෝධ නම් ඵල නිරෝධය කියන ධර්මයක් තියෙනවා. එහෙනම් මල තියෙන්නේ ඒකට හේතු හොයලා හේතු නැති කරන ක්‍රමය අහගෙන ක්‍රෝධයේ හේතු නැති කරගන්න. අනේ බුදුහාම ලබන්න තියෙන ප්‍රතිඵල. ධර්මයෙන් ගන්න ප්‍රතිඵලය ගන්න ඕනේ. ක්‍රෝධයේ හේතුව නැති කරන ක්‍රමය බුදුහාමේ තියෙනවා. ඒ ක්‍රමයේ අනුගමනය කළොත් සමුච්ඡේද ප්‍රහාණයෙන්ම පටිඝ අංශේ නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ ක්‍රෝධය හදගන්න ඇත්තට හේතු නැති නිසා ඊට පස්සේ කොච්චර ක්‍රෝධයේ හේතු බාරගෙන අලුතෝ බාහිරින් ආවා තරහ එනවා කියන එක ඉන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් නැගෙන්නේ හේතු නැති නිසා. මෛත්‍රියේ හේතු වර්ධනය කරගන්න. මොකද ඒකෙන් අවදක් වෙන්නේ නැහැ. ඒකෙන් යහවතක් වෙන්නේ. හේතු බලය යහ මෛත්‍රී චිත්තය හටගත්තොත් ඒකෙන් යහපතක් සිද්ධ කරනවා. අර සමාධින වචනේ අපි භාවිත කරනවා ලෝක සමත වචනයක් වගේ. අනුන් කියලා වචනයක් භාවිත කරනවා ලෝක සමත වචනයක් වගේ. තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා කියන්නේ ඒක. ඒක අර දෘෂ්ටියෙන් අරගන්නේ නැහැ. මට යහපතක් වෙනවා අනුන්ට යහපතක් වෙනවා කියලා දෘෂ්ටියෙන් ගැනීම ඒක අර්ථය. මම කියලා හෝ අනුන් කියලා හෝ බුද්ධිලත්යෙන් ගන්න දෙයක් නැහැ. එතනත් මම කිව්වේ හේතුඵල පරම්පරාව, අන්‍යෝ කිව්වේ හේතුඵල පරම්පරාව කියලා දැක්කා නම් ලෝක සම්මතයේ කතා කරන භාවිත කරන වචනයක් වශයෙන් මම අනුන් කියලා ගන්න. එතන යම් තැනක හේතුඵල පරම්පරාවක් නිසාම දුක ගොඩ නැගෙනවා. දුක ගොඩ නැගෙන්න තියෙන හේතු වෙනුයි දුක නැති ඵලය ගොඩ නැගෙන. ඒ හේතුව එතන නැත්නම් දුක ගොඩ නැගෙන්නේ නැහැ. දුක ගොඩ නැගෙනවා නම් තමයි ඒකට අවශ්‍ය කරන සියල්ල ගොඩ නැගෙන්නේ. ස්පර්ශයේ තියෙන හේතුවෙන් ස්පර්ශය ගොඩ නැගෙන්නේ. ස්පර්ශයේ හේතුව පරායයයි. පරායයෙන් පස්සේ පරායයෙන් පස්සේ වස්තුවකින් සිද්ධාන්තය තමයි ස්පර්ශය ගොඩ නැගෙන්නේ. වේදනාවට හේතුව ස්පර්ශය. පසවත්‍ය වේදනාව කියන ස්පර්ශ හේතුවේ වේදනාව ගොඩ නැගෙන්නේ. එතකොට ඒක දැනෙන්න හේතුවක් තියෙනවා. ආරම්මන විජාන ලක්ෂණේ චිත්ත. චිත්ත ගොඩනැගිච්ච හේතුව නිසා තමයි දැනෙන්නේ. චිත්ත ගොඩනැගෙන්නේ යම් හේතුවක් තිබුණා නම් ඒ හේතුව දුරුකළොත් දැනීමද හේතුව එතන නැහැ. දැනීමද හේතුවක් නැත්දැන දැනීමෙන් දුකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ලෝක සම්පතේ බැලුවොත් මම දුක් විඳිනවා මම වේදනාව විඳිනවා කියන එක එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ එකක් හේතුව නැති නිසා ඵලෙ නැති නිසා. මෙන්න මේ ප්‍රවේදී තේරුම් ගන්න ඕනේ යම ගොඩනැගෙන හේතුව. ඒ ගොඩනැගෙන හේතුව හොයලා ඒකෙන් යහපතක් වෙනවා නම් ඒ හේතුව වලලා ඒ හේතුව තමයි කටයුතු කරලා ඒ ඵලය ඇති කර ගන්න ඕනේ නැති කර ගන්න එකක් නැති කර ගන්න ඕනේ. ප්‍රඥාවට හේතුව නැති කරලා වැඩ. මොකද හේතුව? ප්‍රඥා ඵලයෙන් දුක නැති කරනවා. දුක් විඳීමක් විද්‍යාමාන නැති කරනවා. ඒ නිසා ප්‍රඥා ඵලයේ වැදගත් නිසා ප්‍රඥාවට හේතුව වැඩි වෙනවා. අවිද්‍යාව දුකට ගෙනදවන දුකක් විද්‍යාමාන කරනවා. දුකින් රත්යේ පදේ විද්‍යාමානත්වයක් ඇති කරනවා. හේතුවේ ඵලයේ වල. එන අවිද්‍යාව දුරු කිරීමට ප්‍රඥා මාර්ගය වෙනවා නම් ප්‍රඥා වැඩි වෙනවා. ඒක නැති කරලා බෑ. කවුරුවලම කිව්වොත් ආයි දහවෙනි. ප්‍රශ්නේ පිට گیا۔ කවුරු ප්‍රඥාවලද කිව්වොත් ප්‍රඥාවට හේතු වෙන ප්‍රඥාව වැඩෙනවා කියන එකයි නිගමනය කරන්නේ. මම ප්‍රඥාව වැඩෙනවා කියොත් එතන වැරද්දේ. සියුම් ධර්මයේ ඇදෙන්නේ නැතුව යන. ඉතින් ඔබ තේරුම් ගන්න. ප්‍රඥාවට තියෙන හේතු වලවල් ප්‍රඥාවට හේතුකාරක කරන ධර්ම. ඒ ධර්මයේ ඇතුළු කරනවා කියන ක්‍රමයක් තියෙනවා. ඒකත් හේතු ඇතුළු කරන හේතු ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කළොත් ප්‍රඥාව නැගෙයි. අවිද්‍යාව දෙවිච අවස්ථාවයි පිළිදැයි. අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව වැඩනොත් ප්‍රඥාවේ තීරණේ ඉලාදේ. අවිද්‍යාවේ තීරණේ ලෝභ දේශ මොහ. නැන රාග දේශ මොහ. ප්‍රඥාවේ තීරණේ විද රාග විද දෝෂ විද මොහ. ඔය දේවල් ගන්න හැම වෙලාවෙම හරි. එහෙනම් ප්‍රඥාව වෙන යම් ප්‍රබලතාවක් තියෙනවා නම් හිත කය වදිනේ කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඒ අරමුණ මුල් කරගෙන. නැහ හිතේ ප්‍රඥාව වදිනවා කිව්වොත් එහෙම එකක් නෑ. අරමුණ මුල් කරගෙන ඒ අරමුණ අනුව හිතක් වැඩනොත් ඒක ප්‍රඥාවට ගෝචර හිතක් වෙනවා. එහෙනම් හිත කියන එකක් ඉස්සෙලා තියෙනවා ඒකෙන් ප්‍රඥාව වදිනවා කියලා ගත්තොත් අර ආත්ම විස්තරය එන්නේ. එහෙනම් හිත ගොඩනගන්නේ මොකක් නිසා? අරමුණක් ආපාත වීම නේ නැහ ඇසකන දිවනාදී ශාරීරිය මන කියන මේවාට අරමුණක් ඇතුළට ඒම නිසාම තමයි. අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන එකර ගන්නේ වෙලා ඒ තුنين හිතක් ගොඩනැගෙන. වෙන හිත කියන එක ගොඩනැගෙන ක්‍රමයක් නැහැ නා. මම හිතේ ප්‍රඥාව වර්ධනවා කියන එක ගන්නද? ප්‍රඥා සහගත හිතක් ඇතිකරන්න අවශ්‍ය කරන්නා වූ හේතු මණ්ඩලය සකස් කරනකොට ප්‍රඥා සහගත හිතක් ඒ හේතුවේ ඵලයේ වශයෙන් හටගන්නවා. අන්නේ හිතට පුළුවන්කමක් ලැබෙනවා ප්‍රඥා සහගතව දැනීම ලබා ගන්න. මම ප්‍රඥාව වර්ධනවා කියොත් වැරදි. මම යන දෘෂ්ටියෙන් අහක් වෙලාම සාසත සහ උච්චේ දෘෂ්ටි දෙකෙන් අහක් වෙලාම හේතුඵල වශයෙන් ඔක දකිද්දී දැන් මේක තමයි ක්‍රමී. එතකොට අපි දැන් මේක කරන්නේ මමද අන්ද කියන ප්‍රශ්න දෙකම අහක් වෙලා ඉඳන් යදා පිළිතුරු දෙන්න. එතනම පිළිසක තියෙන බව දකි. හේතු නිසා නම් යමක් ගොඩ නැගෙන්නේ. ඒක මොළම ඊශ්වරයේ කියවත් වැඩක් නෙමෙයි. මොළම බ්‍රාහ්මයේ කියවත් වැඩක් නෙමෙයි. ලෝකයේ පියා කියලා ඉන්න කාගෙවත් ලෝකයේ ඉන්න එක පුද්ගලයක වැඩකුත් නෙමෙයි. මම කියලා කෙනෙක් වැරදුත් නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ? හේතුවක ප්‍රතිඵලයක් නම් තියෙන්නේ. හේතුව නිරෝධ නම් ඒ ප්‍රතිඵලේ නිරෝධ. එහෙනම් යම් ප්‍රතිඵලයක් අපිට ඕන. ඒකට අවශ්‍ය හේතුව ක්‍රියාත්මක කරන්න ඕනේ. එතන ඒ ප්‍රතිඵලය ලැබෙනවා. යම් ප්‍රතිඵලයක් අපිට අවල ඇති කරන්නේ අවල. ඒ හේතුව දුරු කළාම අවල ප්‍රතිඵලය දුරු වෙනවා. මේ මට අවල වෙනවා මට අවල වෙනවා කියලා ගන්න එක ලෝක සම්මත වදනයක් නිසා. දෘෂ්ටිවාදීන් ගත්තොත් හිතවලන්න බැහැ. අවැද හේතුයෙන් අවැද වෙනවා, වැද හේතුයෙන් වැද වෙනවා. ඔය විදිහට ගන්න ඕනේ. එතකොට අපි දන්නවා හේතුව කියන එක නිකන් හද ගන්න එකක් නෙමෙයි. හේතුව කියන එක තවත් හේතුන්ගෙන් හද ගන්න. ඔහොම මුලට ගිහිලා ගිහිලා අවිද්‍යාව හේතුයෙන් හද ගන්න දැන් දෙන්නේ. බලාගෙන යන්න. අන්න අවිද්‍යාව හේතුවත් කොහොමද හද ගන්න කරනවා? අහත් පුසාහරෙන් කියලා ඒකට ප්‍රශ්නයක් එනවා. එහෙනම් මොකද කරන්නේ? අසත්පුරුෂ ආශ්‍රේත හිත කය වචනේ ගොඩනගන්නේ නැහැ. ඒතර හේතු නිරෝධන ඵල නිරෝධන අවිද්‍යා නිරෝධ කරන ක්‍රම. සත්පුරුෂ ආශ්‍රේය කියලා තියෙනවා. සත්පුරුෂ ධර්ම ආශ්‍රේය. ඒ සත්පුරුෂ ධර්මයේ හිත මෙහැවුවොත් සත්පුරුෂත්වයේ මත වෙලා යන ඵලේවා. නා අවිද්‍යාව නිවිලා විද්‍යාව කියන ඵලේ මත වෙයි. ඒකත් හේතු බලන විද්‍යාවෙන් ඵල ලබා ගත්තොත් කාගේ වෙන් කරනවා, දේශයේ වෙන් කරනවා, මොහේ වෙන් කරනවා ඒක ස්වභාවය ඒක. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඒ ටික විද්‍යාව නැවත ඵලෙම අතු කරගන්න. විද්‍යා ඵලයේ ලැබෙන යමක් හේතු වෙනවද? අන්න ඒක තේරුම් අරගත්තට පස්සේ ඒ හේතුව ගොඩනගනට ඒ හේතුවේ මානසිකත්වයේ ගොඩනැගිලා විද්‍යා ඵලය ලැබෙනවා. ඔබ හරි කියුම් කරලා ඔය විදිහටම දැකලා පුදු වෙන්නේ. එතකොට තමයි කෙනෙක් මම කරනවා අනුන් කරනවා මේක මගේ වැඩක් මේක අනුන්ගේ වැඩක් කියන මේ දෘෂ්ටිය නැති වෙලා යථාර්ථයේ වෙයි. හැබැයි ලෝක සම්මතියේදී ඊට පස්සේ වෙන්න පටන් ගන්න මේක අහවල් කෙනාගේ වැඩක්. එහෙම දකින්න. ඒක ලෝක සම්මත කතා ව්‍යවහාරයේ සීමා වෙනවා නිසා යථාර්ථයේ දැකගන්න පස්සේ ඒක විහිහල දෘෂ්ටි වශයෙන් පරාවර්තනයක් නැහැ. ඉතින් ඒකයි දකින්න. මේ අරූප සංඥා චෛතසිකය සහ රූප චෛතසික යන රූප සංඥා කියන්න පුළුවන් අරූප සංඥා කියන්න පුළුවන්. ඒක වෙනස මොකක්ද කියන්නේ? වෙනස තමයි අහන. යම් දෙනක රූප මුල් කරගත්ත දෙනක බැඳුණු. ඒකෙහි චන්දරාගයෙන් බැඳුණු යම් කිසි චිත්තයක් හටගත්තා. ඒකත් අවිද්‍යාව සහගත නිගමන. එතන ඔහුගේ මානසිකත්වයේ ගොඩනැගෙන්නේ රූපාවචර මට්ටම. රූප ඇතුළු කරගන්න. රූප ඇතුළු කරගත්තාම රූපයන්ගේ ආකාර සංඥා ඉදපටන් ගන්නවා. ඒකත් හේතු බලය. රූප සංඥාය හේතුවේ මතුවේ. රූපේ ආදීනව දැකලා රූපේ නිම්ම ගියෝ. වෙන් කළ හැඩතලෙහි රූපයක් දකින්න බැරි මානසිකත්වයක් උදාහරණ. ඒකට ආරම්භ වෙනවා ඒක ආකාශය. අනන්ත ආකාශය ආරම්භ වෙනවා. අනන්ත ආකාශයක් වුණාම උඩක් යටක් වඩා කෙළවරක් අපේ ඉතින් මෙහෙම කරලා බලනකොට දෙන්නේ නැහැ. ඒ මානසිකත්වයේ ආරම්භ කළේ ආකාශයෙන්. ආකාශය ආරම්භ කරන මානසිකත්වයෙන් නම් හේතු බල වශයෙන් ගොඩනැගෙන. ඒ මානසිකත්වයේ ඉඳගෙන සවර රූපයක් බලන්න බැහැ. එහෙනම් රූප සංඥා ඉදරනේ. එතන තියෙන්නේ ආකාශයේ දකින්න සංඥා. අනන්ත ආකාශයේ දකින්නක අනන්ත ආකාශයේ එකම රූපයක්වත් වෙන් කරලා බෙහෙද බැයි නම් ඒකට කියන අරූප සංඥා. ඊට පස්සේ අරූප ඒකට ලෝචර වෙන්නේ අරමුණු වෙන්නේ. විඥාණයෙන් ආකාශයේ බදලා ඉන්න ආකාරය දකින්න. ඒක එතෙන්දි දකින්න. ඒ සංඥාවත් එක ලැබෙන්නේ. ඒ ඥානෙටයි ඒක දකින්න පුළුවන්. ඒකෙන් දකින්න ආකාශයේ වැටෙන්නේ ආකාශයේ පෙනෙන්නේ ආකාශය ආරම්භ කරන නිසා. ආරම්භ කිරීමෙන් ආකාශයේ පිළිබඳ හිතක් හද ගන්න නිසා. ඒ ආරම්භ නොකළොත් ඒක මිනිහි නොකළොත් ඒ හේතුව එතන නැති වෙනවා. නැ ආකාශය දකින්න හේතුව නැති වෙනකොට ආකාශය දකින්න ඵලේ නැතිලා ආකාශය ඉක්ම යනවා. ඉදිරියට සංඥාවකද්ද විඥානයේ දකින්න සංඥා. එන ආරම්භයේද විහිදුණු දැනීම විතරක් ඉදර පහළ වෙනවා. රූපේ යක්වත් එතරන්නේ. අන්නේතර විඥාන සංඥාව අරූප සංඥාවක්. අනන්තයේ විහිදුණු විඥානේ ආරම්භ කරන මානසිකත්වේ නැති වෙලා ගියේ. හේතු නිරෝධයේ ඵල නිරෝධේ නම් අනන්ත විඥානයේ දැනින්න පටන් ගන්නවා. ආරම්භු වෙන්නේ නැහැ. කෙටි වෙලා මාත්‍යලා ඉතාල මුචි මාත්‍යයේ කිතු මිච දැනීම මාත්‍රයක් ඉදිරි වෙනවා. එයින් පිටතර බාහිර කිසිම සංඥාවක් නැහැ. අන්නේ කිසිම සංඥාවක් මෙන්දලාගෙන ආකින් ඡන්ද සංඥා කියලා ඒක. ඒකේ ස්වરૂපයක් නැති නිසා. ඒක නාම ධර්මයක් නෙවෙයි. නාම සංඥාවක් ඒකෙත් වැඩේ. ඒක අරුභ සංඥා. ඊට පස්සේ ඒකත් අහගලා හිතන් ආ නියව සංඥා නා සංඥා කියද්දි මත් වෙනකොට. ඒ ජීවන මාධ්‍යයක් ස්ථිර වාසයෙන් පිළිබඳ දැනීම මාත්‍රේ. ඒකත් ඉක්මයක්. අන්න ඉක්ම ගියාද වත්. අර නාම සංඥා සහ නාම වේදනා දැනීම හැඳිනීම දෙක ගොඩනගන්නේ කවුද ගොඩනැගින්නේ කොහොමද කියලා දකින්න බලාපොරොත්තු ඇතිතාක්කල් ජීවත් වීමේ බලාපොරොත්තු ඇතිතාක්කල් දැනීම සබ ඉඳීමේ බලාපොරොත්තු ඇතිතාක්කල් දැනීම ගොඩනගන ඒ කියන්නේ උත්සාහය කරනකොට වීර්යයක් කරනකොට මේ හේතුයේ බලය වශයෙන් දැනීම ගොඩනැගෙනවා ගොඩනැගිනකොට දැනීම වැටෙනවා හැඳිනීම වැටෙනවා වේදනා සංඥා වැටෙනවා මනෝ සංකාර වැටෙනවා ඒ ගොඩනැගීමේ තිබෙන ආදීනෝ දකින්නකො ඒකත් උත්සාහයේ වීර්යෙම ගොඩනගන උත්සාහයක් වීර්යයක් කරනකොට ඒකට තියෙන හේතු නිසා දැනීම හැදීම ගොඩනැගෙන ඒක යලි යලි පවත් ගන්නා උත්සාහයේ වීර්යෙ නිති වුණොත් තමයි ඒකර ආකින්චඤ්ඤගේ තත්ත්වෙන් ඉතිරෝ පිළිඳ තියෙන දැනීමක් හැදෙන්නේ ඒ හේතු අත්හැරලා දැම්මොත් ගොඩනගලා නතරකොලොත් ආයි ඇකිල්ල යන ජීවිතාසංශ ආයි ගොඩනගන නතර කරන හේතු නැත්නම් ආයි ඇකිල්ල යන නා ඉනේව සංඥා නා සංඥා කියනවා උරු. අන්නේතර ගොඩනගනවා ගෙවිල යනවා ගොඩනගනවා ගෙවිල යනවා මනෝ සංකාර කියන්නේ යටිදියක් ස්ථිර දෙයක් නෙමෙයි. ඒකත් හරියටම හේතුඵලයක් කියලා දැනගන්න තියෙන උතෝ. අන්නේ දකිද හිත කියලා එකක් තිබුණා නෙමෙයි. හේතුඵලයක් වශයෙන් ක්‍රියාත්මක වීමේ විද්‍යාමානයි කියලා හිත කියන්නේ කියලා අපි හිතුවේ. ඒ හේතුඵලේ ක්‍රියාත්මක නොකළොත් පැවැත්මක් තියෙන සියලු උත්සාහ වීර්ය ක්‍රියාත්මක කරන එක අතර කරලා ඉවරයි. නම් පැවැත්මට කරන්නා වූ සියලු උත්සාහයේ වීර්යය තුළ තමයි දුක රැඳෙන්නේ. ඒ උත්සාහයේ වීර්යය මත දුක විහිද නැගෙනවා. ඒ උත්සාහයේ වීර්යය සම්පූර්ණ අත්හැරලා දැම්මොත් පැවැත්ම ඉවරයි. එහෙනම් තවත් උත්සාහයක් වීර්යයක් සම්බන්ධ මානසිකත්වයක් ගොඩනැගීම නැතර වුණා නම් දුක වෙහෙස ගොඩනැගීම සම්පූර්ණ ඉවරයි. එහෙනම් ධර්ම දුකෙන් නිදහස්. අන්න ඒක දැක්කේ. එහෙනම් පැවැත්ම තියාගෙන දුකෙන් නිදහස් වෙනා කියලා කිව්වද පූර්ණ දුකෙන් නිදහස් වෙන්න බැහැ. පැවැත්මට හේතු වෙන රූපස්කන්ධ, වේදනායිස්කන්ධ, සංඥායිස්කන්ධ, සංකාරයිස්කන්ධ, විඥානයිස්කන්ධ කියන මේ ස්කන්ධ පහේ සම්බන්ධය සාමූලික කෙලවරක දැම්ම දාතු. පැවැත්ම නිසා ගොඩනැගෙන සියලු දුකෙන් නිදහස් ඊටවට තව අයිති දුකක් නිදහස් වෙන්නේ නැහැ. ඔයින් එහාට තව විඳින දුකක් නැහැ කියලා දකිනවා. අන්න ඒක දැකලාට සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාදී කැමැත්තේ පවත්වන්න පුළුවන්, තමන්ට ඕන හැටියට පවත් ගන්න පුළුවන් ඉස්තර එකක් මේ ලෝකෙ තුල සියලු සංඛාර තුලම නැහැ. කාය සංඛාර තුලත් නැහැ, වාචී සංඛාර තුලත් නැහැ, මනෝ සංඛාර තුලත් නැහැ කියලා දැනගන්න. ඒ මුල් කරගෙන හද ගන්න ලෝකයක් ඇත්නම් දුකෙම ගොඩ නැගිලා කියලා දැනගන්න. සැනසෙල්ල හොයාගෙන අවිද්‍යාව නිසා දහපු තීරණයකින් දුකට දුකම ගොඩ නැගිලා කියලා දැනගන්න. මේක අවිද්‍යාවේ තීරණයක් කියලා දැනගන්න. නවිද්‍යාවේ තීරණයකින් සැප ගොඩ නගන්න බැහැ. මායාවක් ගොඩ නගන. දුක් විඳිනවා. අවිද්‍යාවේ තීරණ ඇත්තලා කියලා දාත ගොඩ නගන සියල්ලම දුකක් ගොඩ නගන තුරු මුල වෙනවා. ගොඩ නැගීම නතර කරලා දාත දුකෙන් නිදහස් වෙනවා කියන සත්‍යය ළඟම හරි. මෙන්න මෙදී සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා කියන ඔය කාර්යය දැක ගන්න. ඒ වගේ මේ තමයි කියන එක අත්‍යවශ්‍ය යන කරු. ඉන් අරූප සංඥා අරූප ආරමුණු. රූප සංඥා රූප ආරමුණු. කාම සංඥා කාම ආරමුණු කියලා ලගෙන ඉඳි. කාම ආරමුණකින් නැගෙන්නා වූ ඉලක්කයක් නම් කාම සංඥා ඒ හිත තුළ පහළ වෙනවා. රූපාවචර ආරමුණ කිරීමෙන් ඉලක්ක නැගෙනවා නම් රූප සංඥා ඒ හේතුවෙන් පහළ වෙනවා. අරූපය ආරමුණ කරගෙන ඉලක්ක නැගෙනවා නම් ඒ හේතුවෙන් අරූප සංඥා පහළ වෙනවා. අන්‍යවහලෙන් ප්‍රමේ එකයි. මේ කාම රහුන වල ආදීනෝ දැකලා ඒකත් අතර දැම්මොත් කාම සංඥා පහළ වෙන්නේ නැතුව යනවා. රූප රහුන වල ආදීනෝ දැකලා ඒකත් අතර දැම්මොත් රූප සංඥා පහළ වෙන්නේ නැතුව යනවා. අරූප රහුන කිරීමෙන් ඒකේ ආදීනෝ දැකලා ඒකත් අතර දැම්මොත් අරූප සංඥා පහළ වෙන්නේ නැතුව යනවා. නැ කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා කියන ඒ සියල්ලමත් අත්හැරියා තවක් සංඥාවක් ඉදිරියේ. ඒතං සංතං ඒතං පනිතං යන්තං සබ්බ සංඛාර සමුදෝ සබ්බෝපදී පටිනිසග්ගෝ සංහා කේය විරාග නිරෝධෝ නිබ්බානං කිය වැඩෙන සමුදෝ. චන්දරාගෙන් අත්දැල්ලා අත්දැල්ලා ගියාම විපාකස්කන්ධයේ වශයෙන් ඉන්නා වූ ගොඩනගෙන හේතුවේ ඵලයේ වශයෙන් දැනීම පහළ වෙනවා. ඒ දැනීම සංඛාර වශයෙන් ගොඩනගන්න තුරු සියල්ල නතර කළා දැවර පස්සේ ඒ දැනීම තුලත් හිතාලා නැත්තර වතුනාට පස්සේ කිරිදැනක නොයැලුණු නොබැඳුණු මානසිකක් තියෙනවා. හරි ඒක ඵලයේ වශයෙන් මෙන්න මේ ඵලයේ තියෙන අරිහත් ඵලය. ඒ සංඥාව තියෙන්නේ කොතෙන්ද? අර හේතු ඵලයේ ක්‍රියාත්මකගෙන పూర్වෙහි කරලත් දාව හේතුවේ ඵලයේ වශයෙන් හදගත්ත මේකයි තියෙන්නේ. එන ඒ හැදගන්න සංඥාව ඒදාන් සංතන් ඒදාන් ප්‍රණිතා ආදී වශයෙන් අත්හැරීමෙන් නොයල්මේ මිදීමේ නිදාසකින සංඥාව සතර ගමනාක උපද්දවන කිරිම සංකාරය ගොඩනගන්න ඇති සංඥාව. ඒ සංඥා පෙර විභාග කායත් එක්ක සම්බන්ධ වෙලා අනුපතිදී නිර්වාණ ධාතුවක් ඉතිරිව බාල මොහොතේක තියෙනවා. ඒ මොහොතේ පස්සේ ඒකයි අතුරු ප්‍රධාන ගත්ත ඔය කියන සංඥාවක් ඉවරයි. නැත් සියලු සංඥා නිරෝධයි තියෙන්නේ. නැත් සියලු සංකාර නිරෝධයි. කාය නිරෝධයි. අර සංඥා තියෙනවා නම් අවිද්‍යාව නිසා ඒ සංඥාවෙන් සංකාරෙ ඉපදෙවි. අවිද්‍යාවහගත සංඥා දුරුකල දැමන පසු සංඥාව කියනවා සංඥාවෙන් සංකාර නැතුව කාය විතරක් නිද වෙන විදිහට ක්‍රියාසිට කියනවා ඒක. සාපන් මහදේ කාය හිද්දේව ක්‍රියාසිටිය. සංකාර හිද්දොල්ද මදු ප්‍රතිසන්දිය හද ගන්න එකක් ආවට කාය හිද්දොල් කියන්නේ ජීවිතය අවසාන එක මේ ජීවිත ගත පවස්තර දින හිද්දවාය විතරයි. නිසා ඒකෙන් කවදාවත් මදු පුනර්භවයක් හදගන්නේ නැති නිසා ඒක මේ ජීවිතය අවසානයේ ඒ දුක කෙරවලා කියලා හදනවා. ජීවිතය ආසාරයෙන් ඉතුරු වෙමින් නාව දුකට ඒකයි කියලා දැනගන්න. ඒක අහක් කරන්න බැරි ක්‍රමයක් නෑ කියලා දැනගන්න. ඒක ආසාරම කොට එනක බලාපොරොත්තු උන්වහන්සේ පිළිනව පෑ බලාපොරොත්තු වෙන්නේ. ඒකයි කරන්නේ. මේ සංඥා තෝරා ගන්න නෑ විදිහ. මෙයා කොහෙවත් පවතිනේවා හැඟෙලා තියෙනවා නෙමෙයි හේතුඵල. අපි අකුරියක් ගන්න. සද්දයක් පිට වෙයි. තවත් අත්පුඩියක් ගහන. ඒ සද්දෙත් පිට වෙයි. අත්පුඩි සද්දයක් ඇහෙනවා. ඔය අත්පුඩියක් ගහන ගාව අත්පුඩි සද්දෙ. වම් අතේ තිබුණාද, දකුණු අතේ තිබුණාද, හැංගිලා තිබුණාද කියලා කෝ කියන්නේ. ඒ සද්දෙ වම් අතේ තිබුණෙත් නැහැ, ඒ සද්දෙ දකුණු අතේ තිබුණෙත්. යම් මොහොතක හේතුව ක්‍රියාත්මක වෙනකොට ඵලයේ වශයෙන් අත්දෙක එකට වදිනකොට හඳක් පිට වෙයි. අත්පුඩි ගහන සද්දෙ පිට වුණා කියලා අපි කියනවා. ඒ සත්‍ය කොහෙන් ආවද කොහාට ගියාද කොහෙද තිබුණේ කියලා ඒකත් එක්කම සම්බන්ධ නැහැ. හේතුව ක්‍රියාත්මක වීම ඵලය ක්‍රියාත්මක ඵලයේ ස්වභාවය තමයි අපි හන්නේ. කොහොමද තිබුණ අපේ මේ කොහාට ගියේ කියන්නේ. අන්නේ කොහෙන්ද ගියේ? හේතුව ක්‍රියාත්මක කරනවා ඵලය ගන්න නැහැ. ඒතොර හේතුවක් විද්‍යාමානයි. යලි යලි හේතුවක් නැහැ. යලි යලි විනාඩි 5ක් අපුරි ගහවන නම් එකම කාලලෝකයක් ඇහෙනවා. ඔපගේම අපුරි නාදී එක දෙක. නමුත් ඔක්කොම අධික එහාට කරලා නැවැත්තුවා නම් එහෙම අර හතේ ඉන්නේ ඉවරයි. කොහාටද ගියේ? ඔය ඉස්සරහින් එකක් හදන්න නැහැ. හේතුවේ ඵලයේ වදිනා හේතුව තියෙන එක. හේතු නිරෝධයේ ඵලයේ නිරෝධය. මෙයන් ඔය මාවලින් දැනගන්න ඕනේ හේතුඵල ස්වභාවය. ඒ වගේ හිතක් හද ගන්නවා කියන්නේ චක්කුංච පරිච්ඡ රූපේච පදිංචෝ විඥාන. අසයි රූපයයන් එකට ගැටීම නිසා ඒ හේතුවේ ඵලයේ වශයෙන් චක්කු විඥානය එමුෝදි කොට නැහැ. පවත්තන චක්කු විඥානය ඇති එකක් නැහැ හේතු ඵලයේ ඒ මොහොතේ ඒක මොහොත. එක මොහොතක් විද්‍ය ඇහැ රූපේ බලනකොට ඒ මොහොතේ චක්කු විඥානය ඉපදෙනවා. තවත් චක්කු විඥානය පරම්පරාවක් වුණ තවත් ඒ දිහා බලනවා. බැලීමේ ක්‍රියාවේ විග්‍රහ කරනවා නම් හේතු ක්‍රියාවේ විග්‍රහ බලනකොට ඵල ක්‍රියාවලියක් එකට ඇඳී ඇඳෙනවා. ඔකෙන් බැලීමක් තියනවා කියන එකක් වෙනවා. ඒක සත්‍යය නැවතිනවා. බලන කෙනෙක් ඉන්නා මම බලනවා මට පේනවා දැන් හුඟක් වෙලා ඉඳන් මම බලා ඉන්නවා මේ මිත්‍යලා මගේ බැලීම එක දිගටම තියෙනවා මේ ආදී වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ අපි බැලීම කියන්නේ දැනීම කියන්නේ ඇහිම කියන්නේ ඔක්කොම ඒ මොහොතේ හේතු බල විතර නොකඩී එක දිගට ගමන් කරනවා හේතු බල පරම්පරාවක් තියෙනවා ඒ නිසා හද ගන්න ඵල පරම්පරාවට වෙනීම ඇහිම දැනීම ගදසුවල් දැනීම සම දැනීම ඉස්වාල් දැනීම ඒ වගේම හිතර දැනෙන බව දැනීම මේ ඔබ විද්‍යාමාන වෙනවා ඒක. ඔය ක්‍රියාවලිය අපි තේරෙන්නේ අධිවේගයෙන් කෙරීගෙන යන හතර අනන්ත සංසාරයේ වෙන ආරෝප කරගෙන. ඉතින් මේ දැනීම් පහළ වෙනකොට මේ දැනීම් මේ මොකද හේතු බල නේද කියලා දකින්න නෝන නැහැ. ඒ නිසා මම දැනෙන ස්වභාවයක් ඇදී මමයි. ඇහෙන ස්වභාවයක් ඇදී මමයි. ගඳ සුවඳ දැනගන්න පුළුවන් ස්වභාවයෙන් මමයි. රස දැනෙන මමයි. ඉස්පස්ස දැනෙන මමයි. හිතන්න පුළුවන් මමයි කියනවා කියන නිත්‍යරවන. ඔන්නෝට ආපෝ විදියට අත්හරින්න බැගියෝ. යම්හතක හේතු බලයෙන් තව දෙයක් නැහැ කියලා ධර්මානුකූලව දැනගත්තාම මම කියන්නේ දෘෂ්ටිය, මම කියන එක නිස්වාදනය වෙන්නේ මෙන්න මේ ආයාවෙන් කියලා හිතුවා. නමුත් කතා කරන්න වෙන වචනයක් නැහැ ලෝකයා තම කතා කරනකොට ඒ වචනේ කතා කරනවා. සම්බදීක් වා නැහැ. පරමාර්ථ වශයෙන් ඔය දන්නවා මම කියන දෘෂ්ටිය අත්හැරලා ඉන්න. ඔන්න දෘෂ්ටි විපාරය ආදී නැති වෙලා ඉන්නේ. එතෙ හැබැයි මේ හැඟීම නැතුව සංඥා විපරයාසයේ තව තියෙනවා. කවුරුකත් ධම්මවාසනය කරගෙන යනකොට සංඥාවේ ස්වභාවයක් දැක ගන්නවා. ඊට දැනගන්නවා ආත්මීය වශයෙන් මේ සංඥා අල්ලගෙන. ඒ හේතුවෙන් මේ සංඥා පස්සේ ගමන් කරගෙන. සංඥාව නැමැති එකක් තියෙනවා කියන හැඟීමක් තිබුණා. ඒකෙත් ගණ්ඩහරයක් නෑ කියලා දැනගත්තාම සංඥා පස්සේ යන මාන ටිකක් දෙන්නට වෙනවා. අන්න ප්‍රඥාව මත වෙනකොට සංඥා ගොඩනගනවා අවිද්‍යාව නිසා ගොඩනගන සංඥා මාර්ගයට පහරවනවා. හේතු නැතුව යන අවිද්‍යා සංඥා නිස්පාදින අතර වේ. දැමෙත් දින වෙනසෝකයි. ඉතින් ඔය ආකාරයෙන් දකින්න දේවල් දැකීමේ මට්ටම ඉක්මලා ලෝක සත්‍යය බලන්න. දකින්නේ ආස්වාද විඳීමේ බලාපොරොත්තු වෙන දර්ශනීය විරදී අපි. ඔව් එතන පටන් ඒක මෙලි වෙන් කරනවා. මේක හොඳද? මේක ලස්සන එක. මේක කැත එක. වෙන්කලාගේ පස්සේ ආස්වාදී දීමේ බලාපොරොත්තු වෙන දිවුනේ මූලික පූරික වෙලා. ලස්සනදී ලක්ෂණ ගන්නවා. හැතදී ඉවත් කරනවා. අදහසක් තියෙනවා. හැබැයි ලෝක ධර්මතාවය අපිට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නේ. හැතදී ලන්නේනවා ලස්සනදී ඈත් වෙනවා ඒකක් තියෙනවා. ඒ දාක මොකද ඉන්නේ? අපි තරණ කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්න දීලා නැහැ. අර ලෝක ධර්මයේත් එක තරණ කරලා ලස්සනදී ලන් කර ගන්න තරණ කරනවා. අකමැති හැතදී ඉවත් කරනවා තරණ කරනවා. ඊට පස්සේ මේ පොරේට බැස්සට පස්සේ බැරි දෙයක් කරන්න යනකොට අවිත හැම වෙලෙම මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා කියනවා කැමැති ඇති ධර්මතාවයේ ප්‍රියත් කියන අනිත්‍ය ධර්මතාවයේ ප්‍රියත් මේ ධර්මතාවයේ ගෝචර විද්‍ය සම්බන්ධ දුක් වෙනවා එහෙනම් අනිත්‍ය දුකයි කියෝ ඒ කැමැති ඒ පාස්කක් නැහැ ඒකෙන් අර දුක එනවා ඉතින් අනිත්‍ය විග්‍රහ කරනකොට ගබ් ගැබරණ විග්‍රහයක් තියෙනවා ඔක පටිසම්පදාමක් අත්කරන්නේ විග්‍රහ කරනවා පලක් ආකාර නොවනකින් අනිත්‍ය දකින්න හැටි එක්ක වස්තු එදා කරනවා ඉතිහාස ගන්න මේ ප්‍රශ්නේ පුතේවා තියෙනවා ඒක ගොඩක් ගැඹුරු වෙනවා ඒක උඟාක් විග්‍රහ කරලා පෙන්නන්න ඕනේ. අනිත්‍ය දකින්නකොට උදේ දකින්න ඕනේ, වැය දකින්න ඕනේ. මේ කාරණා දෙක. ගොඩ නැගින හැටි දකින්න ඕනේ, විනාශ වෙන හැටි දකින්න ඕනේ. මෙන්න මෙහෙමයි යමක් ගොඩ නැගෙන්නේ. මෙන්න මෙහෙමයි යමක් විනාශ වෙන්නේ කියලා. ගොඩ නැගින හේතු ගොඩ නැගින හැටි දකින්න ඕනේ. ඒ හේතු යම් තැනක නැත්නම් ඒක ගොඩ නැගෙන්නේ නැති බව දකින්න ඕනේ. වැය වෙන හේතුවේ වැය වෙන්නේ. ආය වෙන හේතුවෙන් ආය වෙන්නේ. යම් කිසි රූප කලාපයක් උපදින්න දිවිච්ච හේතුවෙන් ඉබදු. වැය වෙන දිවිච්ච හේතුවෙන් වැය වෙනවා. උපදින හේතුවෙන් වැය වෙන්නේ නැහැ, වැය වෙන හේතුවෙන් උපදින්නේ. එහෙනම් අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය නැමැති වදනේ අරගෙන විග්‍රහ කරලා ගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයේ විග්‍රහයක් දෙනවා. උපදින්න හේතු විභාගුයි, වැය වෙන්න හේතු විභාගුයි. ඔන්නේ 50 ආකාර ඒ හේතු 50 දැක්කොත් උද්‍යාවේ ඥානීය 15 වෙනවා. උද්‍යාවේ දකින්න නෝන අනිත්‍ය දකින්න නෝන 15 වෙනේ එතකොට. මේ විග්‍රහ කරලා ගත්තොත් මේ තුනට අනිත්‍යයට අනිත්‍ය ඔය 50 අපි දන්නේ නැහැ ඒ විතරයි. ඉතින් කවද්ද අපි අනිත්‍ය දකින්නේ කියලා එහෙම අදහසක් ආවොත් ඒක එච්චර අවශ්‍යතාවයක් නෑ. හට ගන්න යමක් ඇස්නම් කැමැතිේ පැවැත්මක් නෑ. හට ගැනීම හෝ විනාශය මම කියකරන කරන එකක් නෙමෙයි. අනුන් කියලා කරන එකක් නෙමෙයි. හේතු නිසා හට ගන්නවා. ඒ හේතු නිරෝධය නිසා ඒ හටගත් එක වෙනසෙයි. මේ ඕක දකින්නවා නම් ඔය බලහම ඔක තියෙන. විග්‍රහ කරලා දැනගන්න එක වැඩිපුර දහම විග්‍රහය. ඒකෙන් දැනගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මඥානී තිබෙන අවේ. උන්වහන්සේ යම ප්‍රකාශ කළේ සියල්ල සියලු ආකාරයෙන් දැනගෙන කියන එක දැනගන්න උදා පදිනවා ඒ දහම. සාමාන්‍ය කතරගාවල වදන් ප්‍රකාශ කරපු කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා දකින්න. ශරීරථාමුල දහම විග්‍රහ කළා කියන්නේ කතරගාවල හිතර වාහපලියට කියන එකක් නෙවෙයි. ඒ මහා විග්‍රහ කිරීමේ ධර්මඥානෙ තිබෙන නිසායි කියලා දකින්නයි දහම් දකින්නකොට. අන්න ඒකයි ඒ විශේෂම. මෙන්න උන්වහන්සේලා කියන ඒවා ස්වභාවය ගැන අමුතුවේ හාරන්න අවශ්‍ය දෙයක් නැහැ කියලා අන්න ඇතිනවා අකම්ප අචල ශ්‍රද්ධාව. ආයතනය ප්‍රාණයේ උන්වහන්සේලා වචනයක් කිව්වට පස්සේ ඒක ඇත්තද කියලා විමර්ශනය කරලා විවේචනය කරන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද ඒ ගැඹුරු නුවණින් විශ්වාසය මේ දේශනා කරන්න කියන එක හේතු වෙනකොට දැක්කට පස්සේ එතනපත් උන්වහන්සේලාගෙන හැකියාවක් ඉන්නේ නැහැ. උන්වහන්සේලා විකෘති අදහස් කියන්නේ නැහැ. එනයි යම් කිසි ප්‍රයෝජනයක් ගන්න යමක් කරලා දුන්නා. මෙන්න මේක අත්හැරපන්, මෙන්න මේක කරපන් කියලා ඒ දෙක ඇති ආය හැම යන්නේ නැහැ. ඇයි අත්හරින්න කිව්වේ, ඇයි කරන්න කිව්වේ කියලා ප්‍රශ්න කරන්න යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවේ නිගමනයක් එනවා. සත්‍ය නිගමනයක්. උන්වහන්සේ අත්හරින්න කිව්වේ අත්හරින්න දුරු නිසාම ඒකම හොයන්න දෙයක් නැහැ. අත්හැරිය ප්‍රතිවල් ලැබෙන එක. එහෙනම් මම මේක මාත් මොකද හොයන්න දෙයක් නැහැ මම අත්හරින්න. මෙන්න මේක වඩපම් මේකේ මේක වෙනවා කිව්වොත් මට කොහොමද ඒක වෙන්නේ කියලා අහන්න ප්‍රශ්නයක් නෑ. අන්න ඒකට කියනවා එකක් දෙකක් තුනක් ඔය විදිහ අහගෙන යනකොට. උන්වහන්සේලා යම් වචනයක් ප්‍රකාශ කරන්නේ ආවට ගියාට මේ නිකන් නිකන් මිනිස්සු කියන වචන වාගේ නෙමෙයි. ඒ කියන වචන තුන හරහා අවතර අභ්‍යන්තරේ ඇතුළතම කියලාගෙන යනවා. අන්තු වාක්‍යයක් නේද සියල්ල දැකලා බුදුන් වහන්සේ දේශනා කරන්න කියන මේ විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ බුද්ධ දේශනා පිළිබඳ වචනයක් කරපද ඒක වෙන්න පුළුවන් කියලා එකක් දැකියක් ඇති කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒකයි විශේෂම. එහෙම මූලික අවස්ථාවට එනකොට එක එක පුද්ගලයාගේ මානසිකත්වයේ එන්නේ සත්‍යය දැකීමට සුද්ධ වෙන්න තමයි මෙයා මේ විග්‍රහ කරන්නේ. නිකම් අනිත්‍යයි කියලා නිකන් නිකන් කඩු දිනනට කිව්වා නේද? මෙන්න මේ හේතුවයි මේක අනිත්‍ය වෙන්නේ. කාරණා 50කින් නුවණ වැඩෙන්න හේතු වෙන්නේ නුවණට ගෝචර වෙන කාරණා 50 විග්‍රහ කරලා වෙනා මෙන්න මේ හේතුන් අනිත්‍ය වෙන්නේ. හට ගැනීමයි විනාශයයි දෙක තුල අනිත්‍යය තියෙනවා. හත ගැනීමේ විනාශයේ ධර්මතාවය මෙන්න මෙහෙම හේතු පාවිදි භාගින් හත ගන්නවා. මෙන්න මේ හේතු භාගින් විනාශය විදි භාගින් විනාශය. අන්න ඒක හරියට විග්‍රහ කරලා පස්සේ දැනගන්න ඕන. උද්‍යාවේ ඥානෙ කියලා කියන්නේ මෙහෙම එකක් නේද? ඒක ගැඹුර මෙච්චරයි කියන්නේ. හත ගන්න යම තියනවා නම් විපර්ණාවටපත් වෙලා වැඩිසරා කියලා දැනගත්තාම අපිට නිවන් දකින්න. හැබැයි මහා පඬිතියෙක් ගිහිලා ඔක විග්‍රහ කරන්න කොහොමද වෙන්නේ කියයි මාධ්‍යවාදීන් හිතගෙන විග්‍රහ කරන පඬිතියෙක් ගියෝ. අර ඔක්කොම කාරණා ටික දුන්නාට පස්සේ ඒ මාත්‍යාව හිතා ගන්න බැරි වෙනවා මෙච්චර විග්‍රහය කළේ මොන ඥානයකින්ද මාත් මහ පඬිතුය වගේ ඉඳලා මේක කියන්නේ මෙහෙ විග්‍රහ කරන්න කියලා කියන්න ගියේ මම මනුස්සයෙක් ඉඳලා අනේ මම වගේ හොලේ කියන සමා සමා කිරීම ඒ ලැජ්ජා වෙනවා සමාගී උද්දාමිය ඊට පස්සේ ඒව කරන්න යන්නේ අවශ්‍ය දේ කරගන්න හැබැයි උන්වහන්සේ ලකින් හැම වචනයක් ගායන විග්‍රහ කරන්න කිව්වොත් ඒවා විශාල ජීව විග්‍රහයක් කියනවා විග්‍රහයක් ඒ මහා අතිශය විග්‍රහය කියනවා පස්සේ හිතාගන්න බැරි වෙනවා සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ නුවණ වස්සම ඉක්මවා කියන හැටි හිතාගන්න බැරි වෙනවා. තේරුම් ගන්නත් බැහැ මනසට ඒ තරම් සියුම් වෙනවා. ওই තත්ත්වෙට බහි. හැබැයි තමාට තේරුම් ගියා හරිය බැලුවොත් කොතනකවත් අසක් නෙලක් නැහැ. ගැළපීම ඇති දෙන්න නැති බව දකි. එහෙනම් දකිනවා. මින් එහා හරිය මට තේරුම් ගන්න බැරි වුණත් මේ ගැළපීම් සහිතව දේශනා කරනවා වහා ගන්න පුළුවන් හරිය හරියටම හරිනු. මගේ ඥානීය මදිගම ඉතින් වෙන මොකද දෙන්නේ සුභිය තෝරා ගන්න කියලා. උන්වහන්සේලාගේ අප්‍රමාණ ඥානය ගැන තමාගේ අවිශ්වාසය දුන්නේ. අන්නේ දෝර අදව සද්ධාව පිහිටලා කියප ධර්මයේ පිහිටලා තමන් වැඩි කරගන්න. ඒකයි තමයි. මෙන්න මේ ආහාරය ආහාර ගන්න. මේක හොඳයි මේක බලපෙන්න හැබැයි පෝෂණය කියලා යම් කෙනෙක් දෙනවා යම් ආහාර. එක්කෙනෙක් කියනවා මම එහෙම දුවලා පිළිගන්නේ නැහැ. මේක මොනවද කියන්නේ පොතේ සංවිතියකෝ. එකෙනේ සංගීතයවල හැබැයි ආහාර පිළිබඳ නිගමනය කලේ විද්‍යාඥය හරියට නිගමනය කරා. සංගීතය නැතුව නෙමෙයි කිව්වේ. ඒ සංගීතය එයාට දෙන්න. මෙන්න මේකයි මේ සංගීතය. මෙහෙමයි මේක පෝෂණයක් වෙන්නේ. මේකයි මේ මම මේ ආහාරය විතරවන්නේ ඇඟට පස්සේ වෙන්නේ. දැන් එයා ඒකවර නිගමනය කරන හා එන දේක මම කරන්නේ. එයාට පෝෂණය වෙන ප්‍රවේශයක් තියෙනවා. අර කියමු විද්‍යාඥය කිව්වන් ඇහෙන මට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. එයා බොරු කියන කෙනෙක් නෙමෙයි. එයා වාස්තවය කියලා තමයි කියන්නේ. මට ඒක විශ්වාසයි. කොහොම මනින්ද කියලා එයා තරෙත් නැහැ. එකනේ සාහිත්‍ය බලලක අනික කෙනෙක් විශ්වාසය දෙක. සත්‍ය වෙන එක දෙවිදියා. එයා හැම දිනකම එක විදිහට සත්‍ය වෙන්නේ. එකනේ පරීක්ෂණ කර කර ඉඳ කියන විශ්වාසය තියෙනවා. ඔබේ මේ විද්‍යාඥයාගේ කියවන ගැන මට හිතන්න ගියන දෙයක් නැහැ. මට ඔබ ගැන මෙහෙවන් දෙයක් අවශ්‍ය නැහැ. එයා දැකලා තමයි කියා තියෙන්නේ මට ඒක විශ්වාසය. ඔව් මෙයාත් දෙන එකට එයා කියන්නේ. අනිකේ හැම වෙලාවම ගන්න මම ඔබේ සම්විතියත් ඔන්න කොහොමද මාත් පරික්ෂණයක් කරන්න කියන පරික්ෂණයක් කරගෙන ඔය සොයනිකම නේමයි ආ අන්තිමයක් දෙන්නකොට පස්සේ එකයි මෙන්න මේවා බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක් දේශනා කරන පස්සේ මෙන්න මේක අනිත්‍යයි අනිත්‍ය නිසා දුක්ඛයි මෙන්න මේ දුක නිසා මේකේ අසාරයි කියලා මෙන්න මෙහෙම දැනගන්න කියලා මූලික සාමාන්‍ය වන්දනා ගාමක ගෝචර හදීනේ බොහොම දීතියෙන් තේරුම් ගන්න පුළුවන් හරියක් තියෙනවා ඒ දිගෙම ඔහු එක විශ්වාස කරලා මම විඤ්ඤාණයෙන් හොයන්න කරන්න දෙයක් නැහැ ඒකාන්තයේ මේ ලෝකේ තියෙන නිත්‍ය දෙයක් හැප දෙයක් ආත්ම දුක්තියක් නැහැ කියන එක මම පිළිගන්න පුළුවන් මට හේතු විදිහ මම දන්න හරිය සත්‍යයන්ට ගෝචර වෙච්ච හරියන්නේ මම මේක අත්හැරලා දාන්න කියලා ගත්ත කෙනා ඉදහසෙ. හැබැයි වත්මන් එහෙම කළා දැන් මේක අනිත්‍ය වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද කියලා මුගා ඔක විග්‍රහයක් කරනගෙන බලහම මාසය දෙකක් මේ දිග බලලා ඉතින් විස්තර කරගන්න ඉතින් මාස ගානක් අහලා බලන විග්‍රහ කරනවා. එයාගේ සත්‍යව තියෙන්නේ බලන්න. අනිත්‍ය නම් දුක්ඛයි දුක්ඛ නම් අනාත්මයි අනාත්ම අතරේ වැඩි විදියකට වැඩි එකක් නැහැ කියන එක ඒකම තමයි අර දැන් ආයි තියෙන්නේ කරන් ගලා තියෙන්නේ අර තියෙන්නේ ඉතින් අන්නේ දින වෙනස. ඉතින් ඒ වගේ මේ දහක් ගැන විවිධාකාරයෙන් අපි විග්‍රහ කරනවා. සමහරවිට ඒක ප්‍රමාදයේ හේතු වෙන්නත් පුළුවන්. අවස්ථාවේ ප්‍රයෝජන ගන්න තියෙන එකත් අර නවතර දැනගෙන මම වැඩි වෙයින් අහන්න. ඒ වෙලෙදි මේ වැස්ස මොකද වෙන්නේ? සමහරවිට අපි ජීවිත කාලේ අතලවගෙන නැදින් දේව තියෙනවා නම් ඒක දන්නේ නැහැ. අපි දැන දැන ඉන්න තේ නැහැ. ඊට පස්සේ මොකද? අර විහිස්කයක් ලබාගෙන මිනිස් මනසක් ලබාගෙන ඒකෙන් තේරු ගන්න පුළුවන් හැකියාව පිටලා ඒ වැඩේ කරගන්න පුළුවන් පරිශන කරගෙන ඉඳලා ගන්නවා කියන්නේ අත්තරින් වැලි විදි නිදහසලා කරෙන්න හම්බෙන්නේ නැහැ පරිශන කරගෙන ඉන්නට කරන්නයි ඒතර මොකද වෙන්නේ අර දුකෙන් නිදහසෙන් තියෙන අවස්ථන අවස්ථාව අත්හැරලා ගියා වේ ඉතින් ඒ වගේ හුඟාම මේ දහක් ගැන හොයන එක අත්හැරලා අපිට අවශ්‍යම වෙන කොටසක් තියෙනවා නිවන් දැකීමට අත්‍යවශ්‍ය යම් කොටසක් ඒ කොටස තේරුම් අරන් අප්‍රමාද ඒ වැඩේ කරගෙන ඉන්න බලන්න ඒක කරගත්තම කොහේ නැවක් නැහැ ඊට පස්සේ බලමු විදුහට අවසිනේ වැද්දක අන්න එහෙම කටයුතු කරන්න කියන්නේ අපිට ඒක කියලා වාගන්න ලේසි. ඔක්කොම දැනගෙන බලන්න කියොත් එහෙම සමාජගත මුළු ජීවිත කාලය අවසානකම් දැනගන්න දාගල ගන්න ඉතින් ඉවර කරන්න බැහැ දැනගෙන. මොකද මේ ධර්ම අපරමා ධර්ම විදිය අචින්තිය. තව තවත් සාහාර උද අවිදම්මි ගැඹුරු පැත්ත හරහා ගියොත් එහෙම. තව තවත් සාහාර ඉන්න පුළුවන්. අචින්ත ධර්මය තුළ ගිහ තමයි හිතාගන්න වෙන්නේ දෙවැනි කෙනෙක් වෙනවා මිසක් ධර්මයේ අන්තිමද සියල්ල විමසලා විසඳලා හිතා සත්‍වාකාරයෙන් සියලු දේ දැනගෙන ඉඳලා වැඩි දේ තෝරා ගන්න දෙකේ ලෝත්‍රා බුදු වෙලා තමයි හතර වෙන්නේ සාදා උන්වහන්සේලා තමයි එහෙම මම අනිත්‍යයි කියලා හදියන්නේ මේක අගමුල අසක් නෑ නේද තීරු ආකාරයෙන් දැනගෙන ඉඳලා මම මේකේ ලෝකයට යහපතක් කරන්න කියලා ඒ අදහසින් ලෝත්‍රා බුදු කියන අන්තිමට බෝධිසත්ව අදහස ඒ අදහසේ කියන කෙනෙක් නම් ඒක තීරණ වෙච්ච කෙනෙකුට විවරණ ගත කෙනෙකුට අවකාශ කරන්න බැහැ උන්වහන්සේලා ඒක බලාගෙන ඉඳලා ඒකම ඊට කවදා හරි ඔයයන් තමයි ලෝකෙ ඉන්නේ නැහැ ලෝකෙ ලබු දෙන්න. ඉතින් අනික් කෙනෙක් ආවට පස්සේ ඉතින් ඉතින් දුර යන්න නගන්න අවශ්‍ය නැහැ.